න්‍යායපත්‍ර ප්‍රකාරව ගරු සභානායකතුමා ඉදිරිපත් කරන්න. අයිටම් නම්බර් 1.
ගරු නියෝජ්‍ය කතාකර අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ යටතේ යෝජනාව 1979 අංග 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්ති යටතේ පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව්‍ය වායුව ඇතුළු සියලුම ඉන්ධන සැපයුම් හා බෙදා හැරීම් සාර රේගු ආඥා පනතේ අරමුණ සඳහා වරායක් ලෙස නිර්වචනය කර ඇති ඕනෑම වරායක් තුළ නැවකින් හෝ තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩ බැසීම, ගබඩා කිරීම, භාරදීම ඉවත් කිරීම අදාළව සිදු කළ යුතු අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන් වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමය යෙදීම සඳහා සේවාවන් සැපීමේ නිරත වන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත්පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ ඒවායේ සාකාවකින් සපයන ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීමට හැකියාවක් පැවැත්වීම හේතුවෙන් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත්පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ ඒවායේ සාකාවකින් සපයන ලබන සේවාවන් ඉහතකි. වගන්තියේ කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය සේවාවන් බවට ජනාධිපතිවරයා විසින් 2017 ජූලි මාස 25 වෙනි දින අංක 20.29.23 දන්න විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ලැබෙන නියමයන් මගින් 2017 ජූලි 25 වෙනි දින සිට ශ්‍රී ලංකා මුල්ලේ ක්‍රියාත්මක කරමින් තද ප්‍රකාශනය අනුමත කළ යුතුයි මම පාර්ලිමේන්තුවේ යෝජනා කරමි.
You have 8 minutes more. You can make your speech if you wish to. You have 8 minutes to continue your debate. Otherwise, Honorable Sumanthiran will have to start.
Who is speaking?
Garu Sumanthiran Mettuma, you can. Honorable Sumanthiran.
If you want the petroleum minister to speak, you can speak, you can explain.
Honorable Deputy Speaker, the government has placed before this house for debate.
Order, please.
Proclamation by His Excellency the President, declaring as essential public service. Under the Essential Public Services Act number 61 of 1979,
Honorable Sumanthiran is continuing the debate.
The supply or distribution of fuel, including petroleum products and gas, all service, work, labor, or any description necessary required to be done in connection with the discharge, carriage, landing, storage, delivery of oil, fuel from vessels to any port as defined in the purposes of the Customs Ordinance. This is being done under the Essential Public Services Act number 61 of 1979, a very important proclamation. There was trouble in this house yesterday with regard to the strike action that had been commenced by the employees of Ceylon Petroleum Corporation. So I would like to congratulate the President for declaring the supply of fuel as an essential service in this particular context. It's an important debate that we are entering today in this house. For long years, we have supported the right of trade unions to resort to trade union action, legitimate trade union action. And I don't think any member of this house from either side of the divide will dispute that workers in this country must have right to join and take trade union action, collective action, so that the rights, their rights, rights of the industries that they are engaged in are protected. But there comes a time when one asks the question as to whether the pendulum has swung the other way a little too much. And today I think is an opportune moment to ask the question, as in as much as we all recognize and would want to protect the rights of workmen, of the labor force of this country, we would also like to see that sacrosanct right of theirs being exercised in a very responsible and constructive manner. And it's a matter of regret that we see strike action at the drop of a hat, belittling the most potent weapon in the hands of the workforces. Trade union action has many facets to it. The trade union ordinance, which is an old piece of legislation, declares those rights. The Constitution in Article 14 very clearly protects the rights of workers to join and take trade union action. But it must be legitimate and responsible trade union action. I believe I am expressing the general sense of disillusionment of the people of this country today when they see various organizations calling themselves trade union, resorting to what they term trade union action, but in effect, political action to cripple the functioning of the country. The leading group of this is the Government Medical Officers Association, a group of professionals who ought to know better, who are said to have taken an oath, an ancient, responsible oath, but who behave in this country worse than even criminals at times. And I say these words advisedly and with responsibility, because if you deny medical attention to those who require it, then that is criminal negligence. And you do it to attain your own selfish objectives, I would say it's worse than criminal. Today, I won't say all the medical professionals, but certainly those who have taken control of this association called the GMOA are often holding the country to ransom. This feature has been there for quite some time. It's not something that arose yesterday. And they have used this important resource that have been bestowed on them by the taxpayers of this country, because they have gone through tertiary education, they have gone through medical education in this country for free. The whole country has paid for that. Why? Because we want doctors, we want health professionals attending to the sick. We have what most countries in the world don't have, and that is free medical care. And to sustain that industry, we produce doctors. And very poor people, even those who don't pay direct taxes, everyone in this country pay indirect taxes. all the people of this country, even the most, the poorest, contributes towards that medical education. And they behave in this most irresponsible manner. When I saw the Gazette notification with regard to workers in the fuel supply area, I wondered about the medical professionals. Of course, you don't have to declare that as essential service. Everybody knows that medical services are essential. You don't have to have a Gazette notification calling it essential services. They know it better than anyone else, for they take that oath, the Hippocratic oath. And they behave in this fashion, putting the lives, actually, physically, literally, the lives of people at stake. I personally know people who have died, people who have died for lack of medical attention in the last couple of months whenever GMOA has gone on strike for some flimsy reason or another. I'm not saying that the strike action is always irrelevant. There may be times when that is necessary, not only for doctors, but even for others. There may be times that it is necessary, and we must safeguard that right of the workers. But the tragedy today in this country is that the workers themselves are putting that right at risk. They will no longer have that right if they abuse that right, if they behave in a fashion that is most irresponsible. There are many actions that are taken as trade union action, and striking or lockout is what the employer can do, but strike is the ultimate weapon. It's not the first thing that you do. But the tragedy, as I said today, is that trade unions don't know of any other trade union action. They don't know that they must give notice of trade union action. They don't know that they have to start with different kinds of protest. And that if nothing works,
a process.
If everything
a
fails,
process.
The process, and everything fails, it is then and only then that you take this extreme step of going on strike. Transport is in fact essential to the life of the community. And you cripple that for, even if it is some legitimate concern that you have, those must be addressed first. There must be discussions held. A constructive engagement must be entered into. And in the context of what is happening today, I don't believe that strike action is appropriate even as a last resort for the demands that these trade unions have put forward. That's a matter that concerns the economy of this country, the relationship this country has with other countries, the serious debt this country has been committed to, and government's action to come out of that debt. Whole host of issues, not just a very narrow issue about Hammantota or Trincomalee or anything like that. It has to be looked at from broader concept. These persons may be stakeholders, I don't deny that. They may be stakeholders, but there are many more stakeholders. In fact, the whole country, all the people of the country are stakeholders in this. And in order to achieve their narrow political objectives, to resort to strike action is criminal, and I'm glad the government at least now has taken swift action to declare it as an essential service. Declaring it as essential service is not sufficient. Stern action must be taken to enforce the proclamation that this is essential service. Not only this, even other areas that are essential to the life of the community must be treated as such. And it is unfortunate that such action has to be resorted to, but in the context where persons behave in this irresponsible manner, we believe the government is left with no other option but to use the law which provides for such action. Thank you.
Arjuna Rantunga, Majituma.
ගරු නියෝජක කතානායකතුමනි අද විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවක් ඉදිරිපත් කරලා තියෙන වෙලේ මේ අවස්ථාව ලබා දීම ගැන මම සන්තෝෂ වෙනවා විශේෂයෙන්ම මේ අත්‍යවශ්‍ය සේවාව ඛනිජ තෙල් සංස්ථාවට සම්බන්ධ නිසා අපිට මේ තීරණය ගන්න සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම ජනාධිපතිතුමා සමග අපි සාකච්ඡා කරලා විසි හත වෙනිදා රෑ අගමැතිතුමාත් ඇමතිවරු සමග අපි සාකච්ඡා කළ මේ තීරණය ගත්තේ මම පහුගිය දවස් කීපයක් තිස්සේ වෘත්තීය සමිතිත් එක්ක මේක සාකච්ඡා කරා. වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරන එක අත්‍යවශ්‍ය දෙයක්. නමුත් අවාසනාවකට වගේ හම්බන්තොට තෙල් ටැංකි ඉල්ලීමේ ප්‍රශ්නයක් මත මේ වැඩවර්ජනයට යන්න මේ වෘත්තීය සමිති තීරණය කළා තියෙනවා. මම අමාත්‍යවරයෙක් හැටියට නෙමෙයි සාමාන්‍ය පුරවැසියෙක් හැටියටත් පෞද්ගලිකකරණයට විරුද්ධ කෙනෙක්. නමුත් සමහර ආයතන තියෙනවා ආයෝජකයෙක් ගෙනල්ලා ඒව සංවර්ධනය කරන්න. අද විශේෂයෙන්ම මේ කාරණාව දිහා බලනකොට අපි මීට වඩා දීර්ඝව හිතන්න ඕනේ ප්‍රශ්න කීපයක් තියෙනවා. එකතකින් අපි අමාත්‍යවරු හැටියට අමාත්‍යංශය ආරක්ෂා කරන ගමන් අමාත්‍යංශයේ තියෙන ආයතන ආරක්ෂා කරන ගමන් ඒ වගේම වෘත්තීය සමිසංග සාකච්ඡා කරලා ඒ අවශ්‍යතාවය ඉටු කරන ගමන් ප්‍රධානම කාරණය විය යුත්තේ මේ රටේ මහජනතාවට කරදරයක් නොවන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. තමුන්නාන්සලා දන්නෝ පහුගිය මාස කීපෙම මේ රටේ ඩෙංගු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම කුණු කසල වල ප්‍රශ්නයක් තියෙනවා. මෙවැනි අවස්ථාවක අපි ක්‍රියාත්මක වෙනකොට විශේෂයෙන්ම මේ හරහා ජීවිත කොච්චර නැති වුණාද කියන එක අපි කාටවත් හිතෙන්නේ නැතුව ඇති. අද මේ තෙල් ප්‍රශ්නේ මීට වඩා දුර ගියා නම් සමහර වෙලාවට අපේ පාසල් වලට යන දරුවන්ට යන ක්‍රමවේදයද සාමාන්‍ය මහජනතාවට ගමන් කරන ප්‍රශ්නද විශේෂයෙන්ම ත්‍රී වීලර් වගේ අද ලක්ෂ 10කට වැඩි ත්‍රී වීලර් තියෙනවා මේ ත්‍රී වීලර් වල දවසේ පඩියට දවසේ ආදායම ලබන මිනිස්සු ඉන්නේ මේගොල්ලන්ගේ ජීවිත ඒ පවුල් ගැන හිතනවාද ඒ විතරක් නෙමෙයි ඉස්පිරිතාල වල එන ලෙඩ්ඩු අපි කොහොමද මේගොල්ලන්ව බලාගන්නේ මෙවැනි ප්‍රශ්න කීපයක් අපි දිහා බලන්න ඕනේ එහෙම නැතුව පටු දේශපාලන අරමුණු වලින් මේවා ක්‍රියාත්මක කරන්න හොඳ නැහැ. අපි දැක්කා රෝහල් සෑහෙන දුරට අඩපණ වුණා. නමුත් මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම හමුදාවටත් ඒ වගේම ජාතික සේවක සංගමය විශේෂයෙන්ම පහුගිය දවස් දෙකේ සෑහෙන කාර්යභාරයක් කරා මේ තෙල් බෙදා හැරීමේ කටයුතු වලට. මේකේ අවශ්‍යතාවය අපි දැනගත්ත ඕනේ මේ රටේ අපි මොන දේශපාලනය කරත් මොන තීරණ ගත්තත් ඒ ආයතන ආරක්ෂා කරනවා වගේම මහජනතාවට පීඩා වෙන වැඩ කරනවා නම් මම ඇමතිවරයෙක් හැටියට එතනදී ඕනම තීරණයක් ගන්න කැමති කෙනෙක්. තමුන්නාන්සලා දන්නවා මම වරාය අමාත්‍යවරයා ඉන්නකොට සමහර කිවිසුම් වලට වෘත්තීය සමිතිය එක්ක කතා කරලා ඒව වෙනස් කරන්න සෑහෙන වැඩ කොටසක් කරා. ඒ මං කරන දේ ඒක මේ රටේ අපි ඉදිරි අනාගතයට අපේ ජාතික සම්පත් ඉතිරි කරලා දෙන්න ඕනේ කියන ඒ ක්‍රමවේදේ අපි ඉන්නවා. සමහර ආයතන තියෙනවා අද ඉතාමත් නරක තත්ත්වයකට පත් වෙලා ඒව ඉදිරියට ගෙනියනවා නම් සමාලාට ආයෝජකෙක් එක්ක අපිට වැඩි වාසි තියෙන ක්‍රමවේදයක් හදන්න ඕනේ. මම මේදී කියන්න ඕනේ සමහර වෘත්තීය සමිති ඉතාමත් හොඳින් අපිත් එක්ක සාකච්ඡා කරා. අපිට ඊයේ 12 වෙනකොට මේ වැඩ වර්ජනය ඉවර කරන්න පුළුවන් වුණා. පුළුවන් වෙන්න තිබුණා. නමුත් අවාසනාවකට වගේ යම් යම් දේශපාලන අතගැසීම් නිසා මේක තවත් ඉදිරියට ගියා කියන එක මම කියන්න ඕනේ. ඒ වගේම මේ අවස්ථාවේදී මම හුඟක් දුරට බලන්නේ මේ සාකච්ඡා වලින් අපිට හුඟක් දේවල් විසඳ ගන්න පුළුවන්. අපි වරායේ අමාත්‍යවරයා හැටියට ඉන්නකොටත් අපි සාකච්ඡා කරා වෘත්තීය සමිති සමහර කාරණා ඉතාමත් වැදගත් කාරණා. අපි ඒව සාකච්ඡා කරලා අවශ්‍ය තීරණ ලැබලා දුන්නා. ඒ වගේම මම කියන්න ඕනේ සමහර වෘත්තීය සමිති කියන නායකයෝ යම්ම දේශපාලන අතකොළු අරගෙන මම වරායේ ඉන්නකොටත් හොර වෘත්තීය සමිති නායකයෝ තමන්ගේ වැඩ කරගන්න බැරුව ජනබල නැති සමහර දේශපාලනයන්ගේ පස්සෙන් ගිහිල්ලා ඒ ක්‍රියාත්මක වෙලා ඒවා ඒ වගේ දූෂිත පුද්ගලයෝ මං අයින් කරා. අපි වරායේ බිලියන 11ක ලාභයක් ලැබුවා. ඒ ක්‍රියාදාමය කරේ මේ රටේ අවශ්‍යතාවයක් ඉඳලා. මේ වෙලාවේ සමහර ජනබල නැති දේශපාලඥයෝ මට ඇඟිල්ල දික් කරනවා මං ඇමතිකම් කරන්න ඕනි කොහොමද කියලා. මේ ඇමතිකම් සූදුවක් හැටියට කරන්න බෑ. අස්සරේස් හැටියට කරන්න බෑ. මෙව කරනකොට ආයතන දිහා බලන්න ඕනේ. ඒ වගේම ජනතාව දිහා බලන්න ඕනේ. එහෙම නැතුව මුදල විතරක් ඉස්සරහට කරගෙන රේස් කාර්යය වගේ මට මෙව කරන්න බෑ. මට ජනබලයක් දීලා තියෙන්නේ මේ රටේ මම ගම්පහ දිස්ත්‍රික්කයෙන් උනොත් කොළඹ දිස්ත්‍රික්කයෙන් උනොත් කළුතර දිස්ත්‍රික්කයෙන් උනොත් ඉල්ලලා දීලා තියෙන්නේ මේ රටේ මහ ජනතාව දුන්න ඡන්දයෙන්. ඒකට කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද වෙන්නේ නැති සමහරලාට මම අද කොන්දක් කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් වෙන්නේ අපි මේ තෙල් සංස්ථාවේ ඉදිරියේදී ඒ තෙල් සංස්ථාවට අයිති වෙලා තියෙන දේවල් ආරක්ෂා කරන ගමන් ඒ වගේම මොන කවුරු මොන දේවල් කරත් මේ රටේ මහජනතාවට පීඩිත වෙන කිසිම දෙයක් කරන්න මම අමාත්‍යවරයා හැටියට ඉන්නකම් ඒක කරන්න දෙන්නේ නැහැ කියන එකත් මම ඉතාමත් වගකීමෙන් කියන්න ඕනේ. මොකද අපි දැක්කා අපි සාකච්ඡාවෙන් හුඟක් දේවල් කරා. මම අමාත්‍යවරයා හැටියට ගිය වෙලේ ඉඳලා මේකාබද්ධ වෘත්තීය සමිතියක අපි කතා කරා. ඒවා ඉතාමත් හොඳ සාකච්ඡා තිබුණා. නමුත් අමතක කරන්න එපා හම්බන්තොට වරාය තියෙන තෙල් ටැංකිය තියෙන්නේ තෙල් සංස්ථාවට නෙමෙයි. ඒවා ඉල්ල ගන්න ක්‍රමවේදයක් තියෙනවා. මම මේව දැනුවත් කරා. මේව දැනුවත් කරලා කියලා දුන්නා. නමුත් අවාසනාවකට වගේ මම අර ඉස්සර කියපු ජනබලයක් නැති දේශපාලඥයෝ ඉන්නවා මේ මෙව්වට අතපත ගහලා මෙව විනාශ කරන්න හදන. තමන්ට කරන්න පුළුවන් බැරි දේවල් දන්නේ නැති අය. අනේ මට බාධා කරන්න බෑ. කාටවත් බාධා කරන්න නැහැ නේ.
ඒකෙදී කතිකයාගේ කැමැත්තෙන්
ප්‍රශ්නයක් අහන්න.
ආව් විමල විරාස්මත්තුමා.
ගරු ඇමතිතුමනි, අපි ඔබතුමාට ඉතාම ගරු කරනවා. මේ මම අහන්න කැමති ජනබලයක් නැති පුද්ගලයන් කියලා හඳුන්වන්නේ ඔබතුමා කවුද කියලා. ජාතික ලැයිස්තුවෙන් ආණ්ඩුවේ පත්තල ඉන්න අයද?
නෑ, මෙහෙමයි. තොප්පි කවුරුත් දාගන්න අවශ්‍ය නැහැ. ඒක තොප්පි කැමති අය දාගත්ත දෙයක් මන්ත්‍රීතුමා. නෑ, හරි. ඔබතුමාට මම මේ ඒකට උත්තරයක් දෙනවට වඩා මේ ප්‍රශ්නය ගැන අපි කතා කරන්න ඕනේ. මේක අපි මම කෙලින් කතා කරන කෙනෙක්, මම බයක් නැතුව කතා කරන කෙනෙක්. මට ඇමතිකම් වලට වඩා අවශ්‍ය වෙන්නේ මේ රටේ මහජනතාවගේ අවශ්‍යතාවය. ඒ වෙනුවෙන් ඕන වෙලාවක මම තීරණ ගන්න කෙනෙක්. අපි ජනාධිපතිතුමා අගමැතිතුමත් එක්ක මේ තීරණය ගත්තේ වෙන එකක් හින්දා නෙමෙයි. අපි දැක්ක පහුගිය කාලේ පාරවල් දිගේ මිනිස්සු මොන වගේ රසියා දුනාද කියලා. අත්‍යවශ්‍ය සේවාවක් අවශ්‍ය වුණේ අන්නේක හින්දා. ඉතින් මම ඒ හරහා අද වුණත් ඉන්නේ සාකච්ඡා වලට අපි ආ යුතුයි. නමුත් ඒ සාකච්ඡාවල් වලින් ඉල්ලන හැමදේම අපිට දෙන්න බැරි වෙයි. හැබැයි අපිට අවශ්‍යතාවය සිද්ධ වෙලා තියෙන්නේ අපි මොන දේශපාලනය කරත් මොන පාට ගැන කතා කරත් මේ පක්ෂ දේශපාලනය බදාගෙන අපි හැමදාම කරන්න බෙදීලා රටට අවශ්‍ය දෙයක් නැතුව රටට විනාශයක් කරන දේශපාලන ක්‍රමයක් මේ රටේ තියෙනවා. අනේක හින්දා මම බය නැතුව කියනවා ඉදිරියේදී අපි මෙවැනි ප්‍රශ්නවලට එනකොට දේශපාලනය ගාව ගන්න එපා. රටේ මිනිස්සු ගැන ඉස්සෙල්ලා හිතන්න, ඊට පස්සේ ආයතන ගැන හිතන්න, ඊට පස්සේ අමාත්‍යංශ ගැන හිතලා මේ තීරණ ගන්න මම කවදාවත් පස්සට යන්නේ නැහැ කියන එකත් මම කියනවා. ඒ වගේම අපි ඉදිරි ඒ වගේම මම කියන්න ඕනේ පහුගිය දවස් කීපයේදී විශාල විනාශයක් වෙලා තියෙනවා. මට දැනට ඒ ගණන් ගැන ඔබට තුමාලට කියන්න බෑ. නමුත් ඉදිරි දින කීපයේදී මේ වෙලා තියෙන පාඩුව සහ විනාශය මේ පාර්ලිමේන්තුවට විතරක් නෙමෙයි මහ ජනතාවටත් මම දැනුවත් කරන බව කියමින් විශේෂයෙන්ම නැවතවරක් අමුදාවට මේ මහ ජනතාව පීඩිත පත් වෙලා තියෙන වෙලාවේ ඒ අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරිපත් වෙලා අපිට ලැබිච්ච සහයෝගයටත් ඒ වගේම මගේ අමාත්‍යංශයේ නිලධාරීන්ටත් තෙල් සංස්ථාවේ නිලධාරීන්ටත් ඒ වගේම ජාතික සේවක සංගමේ සියලුම දෙනා වැඩට ඇවිල්ලා දුන්න සහයෝගයටත් මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වල්පය අවසන්. ඔව්.
ගරු බන්දුල ගරු දිනේෂ් කුණාද මැතුමා කතා ඉවරයිනේ දැන්. දිනේෂ් කුණාද මැතුමා කතාවට බාධා කරා. හොඳයි.
මම පල්ලිමකොට නියෝජ සභා කතානායකතුමනි සතුටු වෙනවා. ලංකාවට කීර්තිමත් ජයග්‍රහණය ලෝක ක්‍රිකට් කුසලානය ගෙනාපු අර්ජුන රණතුංග මැතිතුමාගේ අදහස් පළ කිරීමෙන් පස්සේ කැප්ටන් කූල් තවමත් කූල් බව නෑ දැන් තාම කූල් බව අදත් ප්‍රකාශ වුණා. එතුමාගේ අදහස් එක්ක අපි සම්පූර්ණ එකඟ නොවෙන්න පුළුවන්. නමුත් එතුමා යම් කිසි වැදගත් කටයුතු කීපයකදී නිර්භයව කටයුතු කරන්න පුළුවන් අදහස් රාශියක් ඉදිරිපත් කළ බව වරාය පිළිබඳව අපි ඉතා හොඳින් දන්නවා. අද දින මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිතුමා විසින් 25 වෙනි දින ජනාධිපති ලේකම් හරහා පනවන ලද මේ නියෝගය තුළින් පෙට්‍රෝලියම් නිෂ්පාදනා ද්‍රව්‍යවායු ඇතුළු සියලු ඉන්ධන සැපයීමා බෙදා හැරීම 2 රේජ්ජෝ ආඥා පනත යටතේ කටයුතු ගොඩබෑම භාරදීම ඉවත් කිරීම බැහැර කිරීම ප්‍රවාහන කිරීම නවකින් තෙල්ලෝ ඉන්ධන ආදී ඕනෑම වාරයක් තුළ කටයුතු කරන අත්‍යවශ්‍ය නියෝගයක් හැටියටයි මේ පැනෙන්නේ. ඒ නිසා මේක තෙල් සංස්ථාවේ ප්‍රධාන ආයතනන පමණක් නොව ලංකාවේ පුරා කේන්ද්‍රීය හැම තැනකටම මහජන ආරක්ෂක පනත ප්‍රකාශයට පත් කරන්න සිද්ධ වුණා රජයට. රජයේ මේ දෙවැනි වරට මහජන ආරක්ෂක පනත ප්‍රකාශයට පත් කරන්න. මීතොට මුල්ල කුණු කඩාවැටිලා මිය ගියාම රජයට ප්‍රශ්න විසඳ ගන්න බැරුව මහජනයා මේ ගැන කතා කරනකොට මහජන ආරක්ෂක පනත පනවල පාර්ලිමේන්තුවට ආව අනුමැතිය ඉල්ල. දැන් මහජන ආරක්ෂක පනත දෙවැනි වරට පනවනවා. තෙල් සංස්ථාවේ ප්‍රශ්න විසඳන්න වෘත්තීය සමිති සමග සාකච්ඡා මාර්ගයකට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න පුළුවන්කම තිබෙද්දී ඒ සාකච්ඡාවේ සෑමදේම සාර්ථක නොවුණත් වෘත්තීය සමිතිත් එකඟ වුණ අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන සැපයීමට කටයුතු කරන්න වැඩවර්ජනය යද්දී. එතකොට මොකටද මේ මහජන ආරක්ෂක පනත ප්‍රකාශයට පත් කළේ? එකම කාරණාව මහජන ආරක්ෂක පනත එක පැත්තකින් හමුදාව යොදවා ගැනීමට 2 වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කුඩුපට්ටම් කිරීමට. එයි පළවෙනි දේ ඊයේ අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුව නොමග යවුවත් කිසිම සිද්ධියක් නැහැ කියලා. අද වෙනකොට මුළු රටත් ලෝකයක් දන්නවා ජනාධිපතිතුමා දන්නවා ඊයේ වෘත්තීය සමිති නායක සියලු දෙනාත් අඩංගුට ගත්තා. එතන හිටපු තෙල් සංස්ථා සේවකයෝ මහජන ආරක්ෂක පනත යටතේ මෙන්න මේකටයි දැන් මේක ඉල්ලන්නේ. පොලිසිය ඇතුළට අරන් ගියා. මොන පොලිසිය ඉන්නවද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අදාළ පොලිසිය වෙල්ලම්පිටිය පොලිසිය නෙමෙයි වැලිකඩ පොලිසිය. ඒක ඇතුළේ වෙන සිද්ධවීම් රාශියක් සිද්ධ වෙනවා. අගමැතිතුමාට මේ අවස්ථාවේදී අපි කිව්වා ලේ හලනවා කියලා. ලේ හලන්නේ නැහැ කියලා කිව්වා. අද රට පුරා ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන ඒ ඡායාරූපයන් ලේ හලන පොළු අරන් ආපු අය මේ ගරුව වරාය කටයුතු පිළිබඳ හිතපු ඇමැතිතුමා මගෙත් එක්ක එකඟ වෙයි. මේ මැරයෝම තමයි හම්බන්තොට ගිහිල්ලා ගැව්වේ.
හම්බන් තොටත් ඒ ඡායාරූප ඒ ඡායාරූප චිත්‍ර තියෙනවා. ලැජ්ජ නැතුව සභානායකතුමා නැගිටලා මේ සභාවේ කියනවා එහෙම සිද්ධියක් වෙලා නැහැ කියලා. ඉතින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මළගමට ගමන් කරනමින් තිබෙන වෙලාවකදී ඒකබද්ද විපක්ෂය ඉතා ඕනෑකමින් කියන මේ මහජන ආරක්ෂක පනත පැනවීම ඉල්ලාස් කරගන්න කියලා. අපි විරුද්ධයි. මේක දැන් සාමකාමී ක්‍රියා මාර්ගයකට ගමන් කරන්නට පුළුවන් වෘත්තීය සමිතිය සමග සාකච්ඡා කරලා ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් බව ගරු සභාපතිතුමා දන්නවා, නියෝජ කතානායකතුමා දන්නවා.
අජිත් මානත්තුමා
මගේ වෙලාව විනාඩි 10යි තියෙන්නේ. මේ වෙලාවට ඔබ ඉඩ දෙන්න එපා කරු කතානායක නියෝජ කතානායක.
මොකද
ඔබතුමා මේ රතුපස්වලම
නෑ මේක අදාල නෑනේ.
පිට මැරේ අර වෑන් එකේ එකක් ගම්පහෙන් ආවේ. අපි දන්නවා. ඔව්. එක වෑන් එකක් ආවේ ගම්පහෙන්. ඔව්. ලැජ්ජනේ. ලැජ්ජනේ කතා කරන්නේ. දරු නියෝජ කතානායකතුමනි. ඊයේ අපි මන්ත්‍රී කණ්ඩායම ගියා පොලිසියට, වැලිකඩ පොලිසියට. අපේ වැලිකඩ පොලිසියට ගියා මේ අත්අඩංගුවට අරන් එන්න අරංගේන වෘත්තීය සමිති නායකයන් බලන්න. එයාට පහර දීලා තිබුණා. ඒ වෘත්තීය සමිති නායකයන්ට පහර දීලා තර්ජනය කරලා තිබුණා. ජීවිත තර්ජනය කරලා තිබුණා. මෙන්න ඔබේ යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද ගැලවිලා දැන් යහපාලන ප්‍රජාතන්ත්‍රවාදේ. දැන් තියෙන්නේ ඔබලාට ඉතුරු වෙලා තියෙන්නේ ආයුධ බලයෙන් ආණ්ඩු කිරීම පමණයි. මහජන බලයක් නැහැ. දරු මොන්න ඉන්න මගේ වෙලාව. මේ දරු කතානායක නියෝජ කතානායකතුමනි, ඊළඟ කාරණේ ඊයේ වැලිකඩ පොලිස් ස්ථානයේ ඇතුළේ හිටිය ශ්‍රී ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර ඇවිල්ලා හිටියේ මේ දේශ වෘත්තීය සමිති නායකයෝයි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් කරන්න. මෙන්න ශ්‍රී ලංකා අධ්‍යාපක්ෂි වෘත්තීය සමිති නායකයා අපිත් එක්ක ඉන්න වැලිකඩ පොලිසියේ අපකූඩුවෙන් අපාරගෙන යෑම ගිනියන්නේ ජනාධිපතිතුමා ළඟට. ඒකට ඉඩ දුන්නේ නැහැ. මැරයෝ නිසා ජනාධිපති හම්බෙන්න ශ්‍රී ලංකා අධ්‍යාපක්ෂි වෘත්තීය සමිති නායකයන්ට සාකච්ඡාව ලැබුණේ නැහැ. මෙන්න අද ආණ්ඩුව ඇතුලේ ඇති වෙලා තියෙන මැර අරගලය ආණ්ඩුව ඇතුලේ මැර අරගලයක් තියෙනවා. අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදය ඉතා භයානක තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ඊළඟ
නරේන්ද්‍ර මහත්තුමා දැන් මේ
ඊළඟ කාරණේ වෙලාව ඉවර වෙන නිසා මම යලිත් සඳහන් කරන්න කැමති.
දැන් මේ විවාදය බාධා කරන අරමුණෙන් නම් පොයින්ට් ෆෝඩ ගේන්න එපා.
නෑ මම කියන දේට
පොයින්ට් ෆෝඩ එක
අපි කියන දේට
ගරු ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙතුමාලා අයියේ වැලිකඩ පොලිසියට ගිහිල්ලා පොලිස් විස්තරපතුමාට තර්ජනය කරලා උත්සාහ කළා.
ගරු දිනේෂ් ගුණවද මැතුමා,
නියෝජ කතානායකතුමනි, ඊළඟට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මළගමට ගමන් කරමින්
ඕඩර්
ජාතන්ත්‍රවාදී මළගමට
නලින් මතුමා බාධා කරන්න එපා.
ජාතන්ත්‍රවාදී මළගමට ගමන් කරමින් තිබෙන බව මම ප්‍රකාශ කරන්න ඕනේ.
ඕඩර්
ප්‍රජාතන්ත්‍රවාදී
ඕඩර්
පළාත් පාලන ආයතන 330ක ඡන්දේ නැහැ. පළාත් පාලන ආයතන 330කට ඡන්දේ දෙන්නේ නැහැ මේ ආණ්ඩුව. ඒකාධිපති පාලනයක් ගෙන යනවා. පළාත් සභා ඡන්දේ දැන් දෙන්නේ නැහැ කියලා මේ ඒකාධිපති කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ඡන්දේ නැති ප්‍රජාතන්ත්‍රවාදය ඒකාධිපතිවාදයේ මිසක් වෙන මොකද්ද? ඒකාධිපතිවාදය ගිනියන්න තමයි වැඩ කරන ජනතාවගේ සංවිධානය වන වෘත්තීය සමිති සමග යම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරාම ඒක මෙල්ල කරන්න මහජන ආරක්ෂක පනත පනවන ලැජ්ජයි ආණ්ඩුවද වැටිලා තියෙන තත්ත්වය. ආණ්ඩුවට මහජන සහයෝගයක් නැහැ. අද සයිටම් ප්‍රශ්නේ විසඳන්නේ නැහැ. සයිටම් ප්‍රශ්නේ විසඳන්නේ නැති සෞඛ්‍ය ඇමතිතුමා අද පත්තරේට ප්‍රකාශයක් කළා තියෙනවා රාජපක්ෂවරු ඔක්කොම අත්අඩංගුවට ගන්නවා කියලා. ඒ අධිකරණ ඇමතිද? එයාට පුළුවන් ද එහෙම ප්‍රකාශයක් කරන්න? ලැජ්ජ නැති
ලැජ්ජ නැති. ඒකයි කියන්න තියන්නේ. ලැජ්ජ නැති අමතිවරේ. එහෙම ප්‍රකාශ කරන්න කොහමද රටේ නීතිය තමුන්ගේ සාක්කුවට දාලා. රටේ නීතිය තමුන්ගේ සාක්කුවට අරගෙන ප්‍රකාශයන් නිකුත් කරනවා. මේ රටේ දේශපාලන නායකයෝ රාජ්‍ය නායකයෝ අත්අඩංගුවට හිටපු නායකයෝ ගන්නවා කියලා මෙන්න රටේ තත්ත්වය. මේ නිසා මගේ කතාව අවසන් කරන්නට පෙර මහජන ආරක්ෂක පනත මේම සම්මත කිරීම සමග ඊයේ පාර්ලිමේන්තුවේ පනත් නියෝජ කතානායකතුමනි ඊයේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ 1, 2, 3, 4, 5 බලහත්කාරයෙන් සම්මත කරා. අපි ඡන්ද විමසීමක් ඉල්ලුවා. බලහත්කාරයෙන් මේ පනත් සම්මත කරා. මේ කතානායකතුමා පුටුවේ ඉඳගෙන පනතක් සම්මත කරා. ඡන්දෙ ඉල්ලුවා අපි ඡන්දයක් දුන්නේ නැහැ. මේ වගේ පාර්ලිමේන්තුවේ හැසිරෙනවා නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම භයානක තත්ත්වයකට පත් වෙලා තිබෙන බව නිශ්ශබ්දව ඉන්න විපක්ෂ නායකතුමාටත් මම මතක් කරන්න කැමතියි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අද මේ විදිහේ මලගමකට ගමන් කරනකොට විරුද්ධ පක්ෂ නායකකමක් අල්ලගෙන ඉන්න ඊනියා නායක කටවාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඒකාබද්ධ විපක්ෂය මන්ත්‍රී කණ්ඩායමේ 52 වෙනුවෙන් අපි ඉතාම ඕනෑකමින් අගමැතිතුමාගෙන් නම් ඉල්ලන්නේ අපි. අගමැතිතුමා කැමති ප්‍රජාතන්ත්‍රවාදය යට වෙලා UNP ආණ්ඩුවක් බලෙන් ගිනියන්න ජනාධිපතිතුමාට කියනවා මේ නියෝගය අයින් කරගන්න. මැරයෝ ගහන්නේ ශ්‍රී ලංකා පාක්ෂිකයන්ට මැරයෝ ගහන්නේ. තෝර ගැහුවේ ශ්‍රී ලංකා වෘත්තීය සමිති නියෝජිතයන්ට. ඒ කියන්නේ UNP තමයි මැරයෝ ඇව්වේ. UNP මැරයෝ තමයි ආවේ. වෙන මැරයෝ නෙමෙයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් UNP අතර මැරලා ආණ්ඩුවට ආණ්ඩුවලේ සඳහාද තියෙනවා. අපි වැටිලා ඉන්නේ ඒ භයානක ප්‍රජාතන්ත්‍රවාදී මැලගම නිසා.
හොඳයි කාලේ නම් ඔබතුමා
විනාඩියක් වැඩිපුර මේ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. මේ 55 නීති විරෝධීව සම්මත කළ බව අපේ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සඳහන් කරමින් අවසානයේ කියන්න තියෙන්නේ The battle for democracy has now been awakened in this country. The battle for democracy. The government has failed on all fronts. Governing, economic front, day-to-day management, the government has failed. It is better for you all today to call for the elections in this country.
Okay.
ඒ ටික කියමින් වරාය ගැන හෙට විවාද කරන නිසා මම හෙට වරාය ගැන කියන්නම්. ඒ නිසා ඒ විවාදයට සහභාගී වෙන නිසා මේ මහජන ආරක්ෂක පනත ඉල්ලාස් කරගන්න ලෙස ඒකාබද්ධ විපක්ෂයේ සඳහන්
සභානායකතුමා.
එතුමා මගේ නම සඳහන් කෙරුවා. මම මෙතුමාට මතක් කරන්න කැමති අපි ගත්ත ක්‍රියාමාර්ගයට ජනතාවගේ සම්පූර්ණ ආශිර්වාදය තියෙන බව මේ අවස්ථාවේදී මතක් කරන්න. මුළු රටම ආණ්ඩුවට ප්‍රශංසා කරනවා.
ගරු මරික්කා මැතිතුමා.
නායකතුමනි, විශේෂයෙන්ම කියන්න ඕන මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරු කීප දෙනෙකුත් එක්තරා කුඩු මාධ්‍යයකුත් තවත් සමාජ මාධ්‍ය ජාල කීපයකුත් ඊයේ කොළොන්නාව තෙල් සංස්ථාව අභියස සිදුවීම මගේ කරපිටින් යවන්න මාව මැරේක් කරන්න ගන්න උත්සාහය තරේ හෙලා දකින්න කියන එක මම පැහැදිලිව කියන්න ඕන. පොඩ්ඩකින් අහගෙන ඉන්න පුරුදු වෙන්න හරිද? ඒ නිසා විශේෂයෙන් මම කියන්න ඕන නියෝජ්‍ය කතානායකතුමනි, ගං වතුර ගැලුවත් මාව අල්ලගන්නේ, කුණුකන්ද නායකියත් මාව අල්ලගන්නේ, පෙට්‍රෝලියම් වැඩ ගැහුවත් මාව අල්ලගන්නේ. හැබැයි මම එකක් කියන්න ඕන, ගං වතුර ගැලුවා මාව අල්ලගත්තු කට්ටිය පවුල් 27,000කට ආධාර අරන් දුන්නම ඒක ගැන කතා කරන්නේ නැහැ කවුරුවත්. අවසානයේ කුණුකන්ද වෙනුවෙන් කඳුළු හැලපු කට්ටිය කවුරුත් ගියා ඒ මිනිස්සු වෙනුවෙන් ඉතුරු වුණේ ආධාර අරන් දෙන්න එකතු වුණේ මං විතරයි. අද ඕන්නම් ගිහලා මීතර මුල්ලෙන් ගිහලා අහලා බලන්න. ඒ නිසා මම පැහැදිලිව එකක් කියන්න ඕන, අපේ රජය ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා මේ යහපාලනය ක්‍රියාත්මක කර යනකොට මේ සුදුවැන් වලින් මිනිස්සු උස්සපු මාධ්‍යවේදීන් ඝාතනය කරපු හලාවත බීවරණ්ඩ වෙඩි තියපු කටුනායක රොෂෙන් ජානක මරපු මේ කට්ටිය අද හෙළන කිඹුල් කඳුළු ගැන අපට තියන්නේ ඉස්සරහ පැත්තෙන් නෙමෙයි පිටිපස පැත්තෙන් හිනාවක් තියන්නේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මම පැහැදිලිව එකක් කියනවා, කරුණාකරලාමයි කතාවට බාධා කරන්න එපා කියන නියෝජ්‍ය කතානායකතුමනි. නෑ, තමුන්නාසය වල ප්‍රජාතන්ත්‍රවාදයේ පුරුදුනේ අහගෙන ඉන්න.
කතානායකතුමනි මේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර කියලා අපි කිව්වේ නේ. අපි කිව්වේ මරික්කාර කියන පාතාලේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනේ තුවක්කුවක් දැක්කම කෙනෙක් තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒ වගේ මට කතා කරන්න දෙයක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි එකක් පැහැදිලිව කියන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආණ්ඩු ආවයින් පස්සේ සංවිධානාත්මකව උද්ඝෝෂණ වැඩවර්ජන හරහා රටේ ආර්ථිකයත් රටත් අකර්මණ්‍ය කිරීමේ ව්‍යාපාරයක් යනවා. පෞගිය ජනවාරි පළවෙනිදේ ඉඳලා ජූනි මාසේ 30 වෙනිදා විතර වෙනකන් ගත්තොත් මේ රටේ වැඩවර්ජන උද්ඝෝෂණ 1100කට ආසන්න ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා. මේ එකකටවත් ප්‍රහාර එල්ල වෙලත් නැහැ. මේ හරහා උනේ රටේ ආර්ථිකය ජන ජීවිතය අකර්මණ්‍ය වීම. ඒ නිසා ඊයේත් පෙරේදාත් තෙල් සංස්ථාව වැඩවර්ජන හරහත් කරේ. මොකද්ද මේ තෙල් සංස්ථාවේ වැඩවර්ජනේ සාධාරණද? මේ වරායට අයිති දෙයක් සම්බන්ධව ඔවුන් විරෝධය පාලා මොකද කරන්නේ? මේ රට වෙනුවෙන් කතා කරන දේශප්‍රේමීන් තෙල් සංස්ථාවේ බවුසර්වල හුලං ඇරලා ඩීසල් පෙට්‍රල් ලාම්පු තෙල් වැල් ටික මාරු කරලා දේපළ වලට හානි කරලා තමයි මේ දේශප්‍රේමී රට වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නේ. ඒ නිසා දැන් ඒ අය දේශප්‍රේමී වෙලා කතා කරනකොට දැන් හමුදා විරෝධාරයෝ. ඊයේ තෙල් සංස්ථාවට රජයේ දේපළ ආරක්ෂා කරලා මේ රටේ ජන ජීවිතය යථාතත්වයට පත් කරන්න තෙල් බෙදා හරීම සඳහා වූ ආරක්ෂාව ලබා දෙන්න හමුදා ගියාම අන්න ද්‍රෝහිය වුණා. පොලිස් නිලධාරීන් ආරක්ෂාවනේ පෙනී සිටියම අන්න ද්‍රෝහිය වුණා. ඒ නිසා අපි එකක් පැහැදිලිව කියන්න ඕන, මේ වැඩවර්ජනය සාමාන්‍ය වැඩවර්ජනයක් කරද්දී කලින් සාකච්ඡා කරලා දැනුම් දීම් කරලා කරන්නේ. මේක එක දවසෙන් කරේ. මේ එක දවසෙන් කරනකොට මේක පිටිපස්සෙන් මේ උපාය අපි කවුද කියලා දන්නවා. මේක කරේ කොහොමද කියලා දන්නවා. දැන් ඊයේ මේ සිද්ධි අවාසනාවන්ත සිද්ධිය වෙනකොට ඒක උනේ කොහොමද කියලා හරියට වීඩියෝ පට අරගෙන බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. දැන් මොකද උනේ? මීතොට මුල්ල දෙමටකොඩ ජනතාව තමන්ගේ දරුවා ඉස්කෝලේ ඇරලා එක්කරන් එනකොට පාර වහලා, ඒක අපරාධ නඩු විදාල සංග්‍රහයේ වරදක්, පාර වහලා පාර බ්ලොක් කරලා ඉද්දද්දි ඒ ජනතාවට යන්න බැරි වුණා එතනින්. ඊළඟට ඒ පළාත්වල ගොඩක් ඉන්නේ ත්‍රිවිල් රථ එළවන ස්වයං රැකියා කරන ජනතාව. ඔවුන්ගේ ආදායම් මාර්ග ඇණ හිටියා. ධර්මවලන්ට කන්න දෙන්න පුළුවන් කමක් තිබෙනා. රටේම ඩෙංගු ප්‍රශ්නයක් තියෙනවා. පාසල් ශිෂ්‍යාවන්ට විභාග තියෙනවා. මේ ගැන සත පහක තැකීමක් කර නැතුව රට අකර්මණ්‍ය කරලා තමන්ගේ දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කරගන්න තැන් උත්සාහ කරේ. දැන් මේ කෑ ගහන්න වෙන මොහොතක්වත් නෙමෙයි. මීට කලින් තිබ්බ උද්ඝෝෂණ වගේ රට අකර්මණ්‍ය කරන්න බැරි වුණා. තෙල් බවුසර් එළියට ගියා. උද්ඝෝෂණය නතර වුණා. ජමහ ජනතාව පිළිගත්ත මේක හරි වැඩක් කියලා ඉවරලා මේක හොඳ වැඩක් කියලා. ඒ නිසා අපි තා පැහැදිලිව කියන්න ඕන, මේ ඊයේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ නැගිටීමේ පළමු ආරම්භය. මොකද හේතුව ආණ්ඩුව හුරතල් කරනවනේ ඔක්කොම. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාද යහපාලනයක හුරතල් කරනවා. සාමාන්‍ය ජනතාව නැගිට්ටා. හෙට තව උද්ඝෝෂණ පටන් ගන්නකෝ මිනිස්සු මොනවද කරන්න කියලා බලන්න. ඒ නිසා අපි එකක් පැහැදිලිව කියන්න ඕන. අරු නියෝජ්‍ය කතානායකතුමනේ, ගංවතුරෙන් ගැහුවත් කුණුකන්දෙන් ගැහුවත් පෙට්‍රෝල් වලින් ගැහුවත් හෙට තාමුඩාරෙන් ගැහුවත් මරික්කාර මොනවද කරන්න කියලා කොළොන්නා ජනතාව දන්නවා. මේ ගහන්නේ ඇයි? අවුරුදු 20කට පස්සේ කොළොන්නාව දියුණු කරගෙන කොළොන්නාව සංවර්ධනය කරගෙන ඊළඟ මැතිවරණ යනකොට අපත් නැති වෙන කට්ටිය. දැන් අවසාන වශයෙන් ඊයේ ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා කිව්ව මම මැරෙව දාලා ගහනවලු විමල් වීරවංශ මන්ත්‍රීතුමා කිව්වා නම් මම ඉතා පැහැදිලිව කියනවා කොළඹ දිස්ත්‍රික්ක ඇමතිවරයෙක් වෙලා ඉඳලා සත පහක වැඩ කොළොන්නාට නොකර කොළොන්නා සංවර්ධනය බලා ගන්න බැරුව මේ කාඩ් ගන්න මා එක පැහැදිලිව කියනවා අපිට પાස්පෝට් චෝදනා නැහැ අපිට මේ ඥාති සංග්‍රහ චෝදනා නැහැ ඒ නිසා අපිට තියෙන්නේ රටේ ජන ජීවිතය යථාර්ථයට පත් කරાય කියන චෝදනාව ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මීට වඩා කතා කරන්න යන්නේ මගේ අත් දෙකම පිරිසිදුයි ඇඟිලි දාම පිරිසිදුයි අපි ගාව මැරියොත් නෑ හොරුත් නෑ කුඩ්ඩොත් නෑ හොරකම් කරපු එවුනුත් නෑ ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ඇතුළ තමයි අපේ දේශපාලන ගමන කියන එක කියමින් ඉන් වලට මූණ දෙක බලාගෙන ඉන්න ඉස්සරහට කියලා කියමින් මම මගේ කතා අවසන් කරනවා
ඒරත් මහතුමා ඔබතුමාගේ කාලයට කලින් ගරු විමල වීරවංශ මහතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ නම සඳහන් කරලා එතුමා අසත්‍ය ප්‍රකාශයක් කරා කටවහගෙන ඉන්න කියන්නේ ඇලෝසියස්ගේ සල්ලි වලට කහිනවා මේ කරන් දීලා දොරාලි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ මරික්කාර් කියන මැරයාගේ ගෝලියෝ දාලා ගැහුවේ එයා මෙයා නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ
හොඳයි
මං කිව්වේ මරික්කාර් කියලා මැරයා කියන
මන්ත්‍රී
කෙනෙක් ගැන නෙමෙයි
හොඳයි
ඊහිඳ ඔළුවට දාගෙන මම මොනව කරන්නද
හොඳයි ගරු හොඳයි විජිත හේරත් මැතුමා විවාද හොඳයි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
මරික්කාර් මැතුමා නිදෝෂ කරානේ ඔබතුමාගෙන මෙහෙම කියලා නැහැ ඔබතුමා කලබල වෙන්න එපා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊයේ මේ පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච තත්ත්වෙදී විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ බදු පැනවීමට අදාළ ගැසට් නිවේදන කීපයක් ඉදිරිපත් වුණා. ඒ වගේම ජාතික ගොඩනැගීමේ බද්ද නැවත පැනවීමක් බද්ද ප්‍රමාණය වැඩි කිරීමක් සඳහන් පනතක් ඉදිරිපත් වුණා. ඉතා පැහැදිලිව විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට ගරු මූලාසනෙන් අපි ඉල්ලා සිටියා ඒ පනත්වලට බෙදීමක්. නමුත් කියන්න කනගාටුයි මූලාසනයෙන් ගරු කතානායකතුමාගේ පැත්තෙන් ඒකට කිසිදු අවස්ථාවක් දුන්නේ නැහැ. ලේකම් මණ්ඩලයටත් වගකීමක් තිබුණා ඒ අවස්ථාව ලබා දෙන්න. ඒ අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒ නිසා මේ පනත් සම්මත කරගත්තේ ඉතාම නීති විරෝධී විදිහට. ඒක සම්පූර්ණ වැරදි. මෙතන ඔබතුමන්ලම කියනවා ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. නමුත් ගරු අගමැතිතුමත් ඉඳෙද්දි ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩේ සිද්ධ වුණා. ඒ නිසා අවස්ථාවක් දිය යුතුව තිබුණා. පැහැදිලිවම ඒ සඳහා ඡන්ද විමසීමකට යන්න. මොකද ඒක මේ රටේ ජනතාව මත පනවපු බදු. ඒ ජනතාව මත පනවපු බදුවලට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න අපිට ඉඩක් දුන්නේ නැහැ. ඒ නිසා ඒට බලවත් විරෝධය මේ අවස්ථාවේ පළමුවෙන්ම ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ ගැසට් නිවේදනය නිකුත් කරමින් හදිසි අවස්ථාවක් හදිසි අත්‍යවශ්‍ය සේවාවක් බවට මේ තෙල් බෙදා හැරීම පත් කරා. මෙතනදී ඉතා පැහැදිලිව මේ වෘත්තීය සමිති දිගින් දිගටම ආණ්ඩුවට බලපෑම් කරා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා මේ හම්බන්තොට වරායේ තෙල් බෙදා හැරීම තෙල් ටැංකි ටික චයින මර්චන් සමාගමට පවරා දෙන්න එපා ඒ පවරා දෙන්න ගිවිසුම් මස්සම් කරනකොට අඩුම ගානේ ඒ ගිවිසුම් වල තියෙන කරුණු පිළිබඳව වෘත්තීය සමිති විදියට මේ රටේ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා ඒ ගිවිසුම් වල තියෙන්නේ මොනවද කියන එක පැහැදිලිව අපිට ඉදිරිපත් කරන්න කියලා පාර්ලිමේන්තුව අපි ඉල්ලා සිටියා මහජන නියෝජිතව විදිහට මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ගේන්න පාර්ලිමේන්තුවේ විවාද කරන්න ඒ විවාදයට ලක් කරලා ඒ එහි තියෙන රටට අහිතකර වගන්ති ඉවත් කරන්න අවස්ථාවක් දෙන්න කියලා. ඉතා පැහැදිලිව මේ රටේ ජනතාව කියන්නේ මේ හම්බන්තොට වරායේ තෙල් ටැංකි කිසිඳු විදේශ රටකට විදේශ සමාගමකට පවර දෙන්න එපා. ඒවා පවත්වගෙන යාමේ හැකියාව මේ රටේ ආණ්ඩුවට මේ රටේ ජනතාවට තියෙනවා. ඒක ජාතික සම්පතක්. ඒ ජාතික සම්පත කිසිදු ආකාරයකින් කිසිඳු සමාගමකට විකුණන්න පවරන්න බදු දෙන්න එපා කියන එක. නමුත් ඒ නොසලකා ආණ්ඩුව ඉතාම අත්නොමතික විදිහට මේ කටයුත්තට මුල ආරම්භයේ තිබ්බා. පහුගිය සෙනසුරාදා හැන්දෑව වෙනකොට මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙනවායි කියන ආරංචි ආවා. ඒ කැබිනට් පත්‍රිකාව අපි අතට ආවා. වෘත්තීය සමිතිය අතට ආවා. ඒ නිසා තමයි වෘත්තීය සමිතිය ඉක්මනින්ම ඉරිදා වෙනකොට වෘත්තීය සමිතිය ඒකාබද්ධ සාකච්ඡාවක් මේ කැඳෙව්වේ. ඒකාබද්ධ සාකච්ඡාවේ ඉතා පැහැදිලිව ආණ්ඩුව කලින් දීපු පොරොන්දු කඩපු නිසා හදිසිය තකහණි වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡා කරන්නේ නැතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව මේක කැබිනට් පත්‍රිකාවක් විදිහට ගෙනල්ලා ගිවිසුම සම්මත කරගන්න යනකොට ඒකට විරෝධය දක්වන්න ඕනි කියන ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිතිය අයිතිය වෙනුවෙන් තීන්දුවක් ගත්තා. ඒ අනුව තමයි එදා 25 වෙනිදා තෙල් සේවකයෝ වැඩ වර්ජනයක් කැඳෙව්වේ. ඒ වැඩ වර්ජනය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වුණා. ආණ්ඩුව ඒ වැඩ වර්ජනයේ මූලික වැඩ වර්ජනයට පදනම් වෙච්ච මූලික හේතු වලට උත්තර සැපුවේ නැහැ.
ආණ්ඩුව ඒක මර්ධනය කරන්න උත්සාහ කරේ ඉතාම නිර්ලජ්ජිත විදිහට නින්දිත විදිහට. ඇත්තටම ගත්තොත් මේ ගැසට් නිවේදනයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ගැසට් නිවේදනයට අනුව අත්‍යවශ්‍ය සේවාවක් කරාම ඒ අත්‍යවශ්‍ය සේවාවක් සඳහා හමුදාව මැදිහත් වෙන ආකාරයකුත් තියෙනවා. ඉතිහාසයේ මීට දශක ගණනාවකට කලින් මේ පෙට්‍රෝලියම් සංස්ථාවෙම මෙවැනි වෘත්ති සමිති ක්‍රියාමාර්ග ආවම හමුදාව ඇවිල්ලා පළමුවෙන් කරන්නේ සේවකයන්ට ඉවත් වෙන්න කියලා දැන්නම් කරනවා. ඒ සේවකයෝ ඉවත් කරනවා. එහෙම ඊට පස්සේ හමුදාව මැදිහත් වෙලා හමුදාවේ මැදිහත් වීමෙන් අලුත් ඒ සේවකයෝ වැඩ කරන්න සූදානම් නැත්නම් ඒ සේවකයෝ එතනින් ඉවත් කරලා ඊට පස්සේ අලුතෙන් සේවකයෝ බඳව ගන්න. තවමත් ඉන්නෝ පෙට්‍රෝලියම් සංස්ථාවේ එහෙම බඳවගත්ත සේවකයෝ. අදත් ඔවුන්ට කියන්නේ හමුදා බැච් එක කියලා. එදා මොරටු විශ්වවිද්‍යාලයේ එන්ඩීටී පාඨමාලාව හදාරපු ඒ අයව රස්සා නැති නිසා එවැනි තත්වයකදී රැකියාවට බැඳුනා. අදත් ඒ අය ඉන්නවා සේවකයෝ විදියට ආමි බැච් එක කියලා. ඉතින් එහෙම තමයි මේ ගැසට් නිවේදන වලට අනුව මැදිහත් වීමේ සම්ප්‍රදාය තිබුණේ. එහෙම නැතුව බලහත්කාරයෙන් හමුදාව ගිහිල්ලා සිවිල් ඒ සේවකයන්ව බලහත්කාරයෙන් එලවලා දාලා ඒක අත්පත් කරගෙන එහෙම බලහත්කාර යුදමය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. මේක තමයි පළවෙනි වතාව මෙවැනි තැනකටපත් වෙච්ච. මේ මේ මේවැනි හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරාම අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කරන්න හමුදා මැදිහත් වෙන ආකාරයක් සම්ප්‍රදායක් තිබුණා. හැබැයි ඔබතුමන්ලේ සම්ප්‍රදාය බින්දා. ඒ සම්ප්‍රදාය කැඩුවා. ඊළඟට මොකද කරේ? හමුදා මැදිහත් වෙලා සේවකයෝ සියල්ල ඒ ආයතන ඉවත් කරා. ගේට්ටුවෙන් එළියට දාලා ගේට්ටුව වැහුවා. එතකොට සේවයට වාර්තා කරපු ඒ ඇතුළේ හිටපු සේවකයෝ ඔක්කොම ගේට්ටුව ළඟ රැස් වුණා. එකතු වුණා. එතකොට එතන මහ පිරිසක් තමයි. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ සේවකයන්ගේ පැත්තෙන් තිබුණා සූදානමක්. ඉතා පැහැදිලි වෘත්තීය සමිති වෙනම කමිටුවක් හදලා තිබුණා. ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වෙනම කමිටුවක් හදලා තිබුණා රටේ අත්‍යවශ්‍ය සේවාවලට තෙල් සපයන්න. හමුදාවට, ඒ වගේම රෝහල්වලට, ඒ විතරක් නෙමෙයි ගුවන් යානාවලට මහජන සේවයේ අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් සපයන්න ඒ කමිටුව පත් කරලා ඊයේ උදේ 10ට කමිටුව රැස් වෙලා හමුදාවේ බ්‍රිගේඩියර්වරයාට දැනුම් දුන්නා. MD ට දැනුම් දුන්නා. අපි සූදානම් ඒ අත්‍යවශ්‍ය සේවාවලට තෙල් සපයන්න. අපිට කිසිදු උමනාවක් නැහැ මහජනතාව පීඩාවට පත් කරන්න. මොකද ඒ සේවකයොත් මේ රටේ පුරවැසියෝ. ඒ අයගේ දරුවොත් මේ ඉස්පිරිතාලවල තාමත් ඉන්නෝ ඩෙංගු රෝගෙන් හැදිලා. එහෙම ભેදයක් නැහැ. ඒ අය කාරුණිකව කිව්වා අපි සූදානම් නැහැ අත්‍යවශ්‍ය සේවාවට අඩපණ කරන්න. හැබැයි මේ විකිණීමට විරුද්ධව අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ගත යුතුයි. අපි ඒක අරන් තියෙනවා. හැබැයි ඒ තෙල් සපයන්න අපි සූදානම් කියලා. එහෙම තියෙද්දි හමුදාවේ බ්‍රිගේඩියර්වරයා සහ MD වරයා මැදිහත් වෙලා ඒ වෘත්තීය සමිති නායකයොත් එක්ක තෙල් සංස්ථාවේ ඇතුළෙම සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාව තියෙන අතරතුරේ තමයි අර එළියට දාපු සේවකයා දොර ගේට්ටුව ළඟ පිරුණා. එතන එයාට යන්න ඉඩක් නැහැ. එහෙම නැතුව එතන මේ අනවශ්‍ය විදිහට හැසිරුනේ නැහැ. එක පාට 1000ක් 2000ක් එතනට එකතු වුණා. මෙතන පිරිසක් ඉදිනවා. එතකොට ඔබතුමන්ලා මොකද කරේ? ඔබතුමන්ලා පොලිසිය ඇවිල්ලා කඳුළු ගෑස් පෙන් අරගෙන බැටන් පොළු අරගෙන අර ජල ප්‍රහාරක රථවාහන ගෙනල්ලා මෙතනම කලබලයක් ඇති කරා. අන්න එතෙන්දි තමයි පොලිසියත් එක්ක මෙතන ඇතුලේ සාකච්ඡා යද්දි අනිත් පැත්තට තව වෘත්තීය සමිති නායකයෝ කණ්ඩායමක් දුමින්ද දිසානායක ඇමතිවරයාත් එක්ක ඒ ආයතනයෙන් පිට ගිහිලා සාකච්ඡාවක් පැවැත්තුවා. එතකොට එතෙන්දි දුමින්ද දිසානායක ඇමතිවරයා පොරොන්දු වෙලා තිබුණා හවස 6 වෙනකොට ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡාවක් කරන් දෙනවා කියලා. ඒතර ඒ සාකච්ඡාව ඉවර වෙලා ඒ වෘත්තීය සමිති නායකයෝ මෙතෙන්ට ආවා. ඇතුලේ වෘත්තීය සමිති හිටපු වෘත්තීය සමිති නායකයෝ කීප දෙනා හමුදා බ්‍රිගේඩියර්වරයාත් එක්ක MD ත් එක්ක කොහොමද අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් සපයන්න කියලා සාකච්ඡා කරමින් හිටියේ. එයාට තිබුණ සැලැස්මක්. ඒ අය ඒ සේවක යොදාගෙන ඒ ඉන්ධන සපයන්න සූදානමින් හිටියේ. එහෙම මොහොතේ තමයි ඔබතුමන්ලා මොකද්ද කරේ? ඉතාම නින්දිත විදිහට මේ යහපාලනයට පයින් ගහලා බොරු යහපාලනයට යහපාලනේ පෙන්නලා ඔබතුමන්ලා මොකද්ද කරේ? අර ගේට්ටු ඉස්සරහ හිටපු ඒ සේවකයන්ට සේවිකාවන්ට මැරයෝ ගෙනල්ලා ගැහුවා. මුළු රටම දැක්කා ඒ මැර කණ්ඩායම හැසිරිච්ච විදිය. එදා කොළොන්නාවේ මැරයෝ ගෙනල්ලා ගහපු ඉතිහාසය අපිට මතකයි. එදා ගෝඨාභය රාජපක්ෂලා ඒ කොළොන්නාවේ මැරයෝ ගෙනල්ලා කුඩුකාරයෝ ගෙනල්ලා පොළු මුගුරු අරගෙන ගහපු හැටි අපිට මතකයි. ඒ රූපරාමු තාමත් තියෙනවා. ඒ දේම තමයි ඔබතුමන්ලත් කරේ. පොලිසිය ඉන්න ඉස්සරහින් පොලිසිය ළඟම තමයි පොළු අරගෙන හිටියේ. පොලිසිය ළඟම තමයි කඩු අරගෙන හිටියේ. එතකොට පොලිසිය මොකද කරේ? සාගල ඇමතිතුමා මොකද කරේ? පොලිසිය බාර ඇමතිවරයා විදියට. ඒක නැවැත්තුවද? අද වෙනකන් කියන්න පුළුවන් කවුද මැරියෝ කියලා? කවුද පොලු තියන් හිටියේ? කවුද කළු තියන් හිටියේ? ඒ මරික්කාරගේ මැරියෝ නෙමෙයි නම් කවුද? ඒක කියන්න මේ රටට. ඒ ඔබතුමන්ලා මොකද කරේ? එක පැත්තකින් දුමින්ද දිසානායකව පාවිච්චි කරලා ඇමතිතුමා පාවිච්චි කරලා වෘත්තීය සමිති නායකයෝන් එක්ක සාකච්ඡා කරලා ඩැහ ගන්න හැදුවා ඒ පැත්තේ. සමන්ට කිව්වා රස්සාව නැතුව ඉන්නේ. රස්සාව දෙන්න අපි සලකලා බලන්නම්. අපි ඒකන සාකච්ඡා කරමු. එහෙම කියලා වෘත්ති සමිති නායකයන්ට බෝලේ බස්සලා සමන්ට රස්සාව දෙන්නම් කියලා පොරොන්දු දීලා එතනින් බැලුවා වෘත්ති සමිති නායකයන්ගේ සටන් ක්‍රියාමාර්ග ගැඩපන කරන්න. අනිත් පැත්තෙන් මේ පැත්තෙන් මැරිය වෙලා පොළු කඩුව අරගෙන ඒ පොලිසිය ඉස්සරහ පිටදීම ඉතාම අමානුෂික විදියට එතන පහර දුන්නා. කිසිදු නීතියක් නැහැ. පොලිසිය බලන් හිටියා. ඊට පස්සේ මොකද උනේ? අර සාකච්ඡා බ්‍රිගේඩියර්වරයත් එක්ක සාකච්ඡා විත් වෘත්ති සමිති නායකයෝ ඒගොල්ලන්ට කෑ ගහනවා අරෙන් මෙන්න අපිට ගහනවා කියලා. ඊට පස්සේ තමයි සාකච්ඡාව නතර කළා. එතන හිටපු වෘත්ති සමිති නායක 3-4 දෙනෙක් දුවගෙන එතෙන්ට ආවේ. ඒ වෙනකොට තමයි දුමින් දිසානායක ඇමතිවරයාත් එක්ක තිබිච්ච සාකච්ඡාව අවසන් කළා. ඉතුරු අය ආයතනයට ආවේ. මේ මේගොල්ලෝ ඇවිල්ලා මෙතන මේ පහර දීම පිළිබඳව බලන්න බහිනකොට මොකද්ද පොලිසිය කරේ? පොලිසිය කරේ වෘත්ති සමිති නායකයන්ට ගහලා කොන්දු කඩලා වෘත්ති සමිති නායකයෝ අර වාහනවලට පොලිසිය වාහනවලට දාගත්තා. පොලිසිය පහර දුන්නේ හමුදාව නෙමෙයි. හමුදාවත් එක්ක සාකච්ඡා කළ බ්‍රිගේඩියර්වරයා ඒ වෙනකොට හමුදාවේ යම් කොටසක් ඒ ආයතනය ඇතුළම එක පැත්තකට අරන් තිබුණේ. එතුමන්ලා එකඟ වෙලා තිබුණා. ඒ හමුදාව පැත්තකට අරගෙන ඒ අත්‍යවශ්‍ය සේවා සඳහා ඒ ආයතනයේම සේවකයෝ හරහා ඉදන් සපයන්. එහෙම තත්ත්වයක් තීදි තමයි මේ මර කණ්ඩායම උසගන්නලා අර පොලිසියල් ලහුවා. පොලිසියත් මැදිහත් කරගෙන පහර දුන්නා. ඊට පස්සේ මොකද උනේ? වෘත්ති සමිති නායකයෝ පොලිසියට ගෙනහිල්ලා පොලිසිය ගැහුවා. පොලිසියට එහෙම ගහන්න අයිතියක් නැහැ. ඒ රූප රාමු තියෙනවා. ඒ වීඩියෝ පට තියෙනවා. පොලිසියේ ඔයිසි මහත්තයාගේ ඉඳලා ඒ පොලිසියේ නිලධාරීන් වෘත්ති සමිති නායකයන්ට අමානුෂික ලෙස පහර දුන්නා. පොලිසිය කෑ ගැහුවා ඔයාලට අයිතියක් නැහැ අපිට පහර දෙන්න කියලා. ඒ ගැහුවේ නිකම්ම නිකම් වෘත්ති සමිති නායකයන්ට නෙමෙයි, පිළිගත්ත උපාධිධාරී මේ පෙට්‍රෝලියම් එකේ ලැබ් එකේ වැඩ කරන, ලැබ් එකේ සේවය කරන, විද්‍යාව පිළිබඳ රසායන විද්‍යාව පිළිබඳ MSc උපාධි තියෙන උපාධිධාරීන්ට ගැහුවේ මේ පොලිසිය රාලහාමිලා. ඒ නෙමෙයි, එහෙම උපාධි තියෙන පරිපාලන සේවයේ නිලධාරීන්ට ගැහුවේ කොරොන්නාවේ මැරෙව ගෙනල්ලා. ඒක කොහෙද ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ? ඒක කොහෙද යහපාලනේ වෙන්නේ? එක පැත්තකින් දුමින්ද දිසානායක හරහා වෘත්ති සමිති නායකයෝ ඩැහැගන්න සාකච්ඡා මාර්ගින් ඔබතුමන්ලා උත්සාහ කරා. අනිත් පැත්තෙන් මැරෙව දාලා ගහලා මේක බලපෑම් කරලා වෘත්ති සමිති සටන යටපත් කරන්න හැදුවා. මේක බොනපාට් පන්නේ ක්‍රමවේදයක්. එක පැත්තකින් සාකච්ඡා කරලා වෘත්ති සමිති නායකයන්ට වරදාන වරප්‍රසාද දීලා රස්සාව දීලා ඩැහැගන්න හැදුවා සටන අඩාල කරන්න. අනිත් පැත්තෙන් මේ පැත්තෙන් පහර දීලා මැරෙව ගෙනල්ලා පහර දීලා තර්ජනය කළා, මර්ධනය කරලා මේක පාලනය කරන්න අතර උත්සාහ කරා. නමුත් ඔබතුමන්ලා මොකද අවසානේ කරගත්තේ? අවසානේ කරගත්තේ ආණ්ඩුවක් විදිහට ඔබතුමන්ලා රට ඉස්සරහා රෙදි ගලව ගත්තා, නිර්වත් වුණා, යහපාලනයේ නිර්වත මුළු රටම දැක්කා. නාගත්තා, ඇදගෙන නාගත්තා, ඉල්ලන් කෑවා. ඒක තමයි කරගත්තේ. ඒක තමයි පහුගිය සයිටම් අරගලේදී, සයිටම් සටනේදී, අර සයිටම් සටනට මැදිහත් වෙච්ච ශිෂ්‍යෝ, දෙමව්පියෝ, වෛද්‍යවරු ඉදිරිපිටදී, වෘත්තීය වේදින් ඉදිරිපිටදී, අර රයින් ජයලත් ශිෂ්‍යව, වෛද්‍ය ශිෂ්‍යව පැහැරගන්න සුදු යන්න කියලා කරගත්තෙත් ඔබතුමන්ලම. ඔබතුමන්ලගේ ආණ්ඩුව ආණ්ඩුව පිරිහීමට ලක් කරගන්න, ආණ්ඩුවේ නිර්වත පෙන්නගත්තා. එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂලගේ සුදුවැන් සංස්කෘතිය ආපහු ගෙනල්ලා හඳුන්වලා මහා දවාලේ එලිපිට රටටම පෙන්නුවා. අනිත් පැත්තට කොළොන්නාවේ මැරයව ගෙනල්ලා මෙතන සේවකයන්ට, වෘත්ති සමිති සේවකයන්ට ගහලා ඒ පොළු මුගුරු කඩු ගෙනල්ලා ගහලා නිර්වත පෙන්නුවා. අවසානේ නාගත්තේ ආණ්ඩුව, ඇදගෙන නාගත්තේ ආණ්ඩුව. ඒ නිසා මේක යහපාලනේ නෙමෙයි. යහපාලනේට කිසිදු ආකාරයකට මේක එකඟ නැහැ. ඔබතුමන්ලා මේ කරන්න හදන්නේ බලහත්කාරයෙන්, මර්ධණයෙන් මේක යටපත් කරන්න. ඒවයින් වෙන්නේ තව තවත් සටන් උත්සන්න වෙන එක. සයිටම් සටනේ වෛද්‍ය ශිෂ්‍යව සුදු වෑන් එකෙන් පැහැරගන්න උත්සාහ කරාට පස්සේ මොකද උනේ? සටන් නතර වුණාද? නැහැ. 25 වෙනිදා මුළු රටේම වෛද්‍යවරු වැඩවර්ජනය කරා. සටන් නතර වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමන්ලා හිතනවා නම් එදා කටුනායක, එදා රතුපස්වල ඒ වෙඩි තියලා මරලා ලේ හැලලා ඒව මර්ධනය කරලා ඉස්සරහට යන්න පුළුවන් කියලා අද එහෙම කරන්න බෑ. ඒ ආණ්ඩුවලටත් ජනතාව උත්තර දුන්නා. දැන් රතුපස්වල සිද්ධිය, කටුනායක රොසෙන් චානකලගේ සිද්ධිය, ඒ විතරක් නෙමෙයි හලාවත ධීවර ඒ ධීවරයව මරලා දාපු සිද්ධිය, ඒවත් තමයි ආණ්ඩු වෙනස් වෙන්න බලපාපු ප්‍රධාන හේතු. ඒවත් තමයි ප්‍රධාන සිද්ධි උනේ. ඒ නිසා අද ඔබතුමන්ලා යන්නේ ඒ අඩිපාරෙම තමයි. ඒක වෙනස් කරන්න ඔබතුමන්ලා මැදිහත් වෙලා නැහැ. අද ජාතික සම්පතක් මේ විකුණන්න හදන්නේ. ඒ ජාතික සම්පත ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි මේ වෘත්තීය සමිති නැගිටලා තියෙන්නේ. එහෙම නැත්නම් වෘත්තීය සමිති වලට පරිවැඩි කරගන්න නෙමෙයි, Tamanta වරප්‍රසාද ලාභ ප්‍රයෝජන ගන්න නෙමෙයි. ඔවුන් නිතර පැහැදිලිව කියන්නේ මේ හම්බන්තොට වරාය තෙල් ටැංකි ටික කියන්නේ මේ රටේ ජාතික සම්පතක්. ත්‍රිකුණාමලයේ වරාය තෙල් ටැංකි ටික කියන්නේ මේ රටේ ජාතික සම්පතක්. එදා 1987 ජූලි 29 වෙනිදා ඉන්දුලංකා ගිවිසුම අස්සම් කරලා, එදා ජේ.ආර්. ජයවර්ධනගේ අත කරකවලා, එදා හිටපු රජීව් ගාන්ධිලා ඒ ගිවිසුම අස්සම් කළා. අපිට අපේ රටට හිමි වෙච්ච ජාතික සම්පත ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික අපිට අහිමි කරනවා. ඒක දෙම තමයි මේ ජූලි 29 ඔබතුමන්ලා කරන්න ලෑස්ති උනේ. හරියටම අවුරුදු 30ක් පිරෙනකොට සෙනසුරාදා ජූලි 29 වෙනිදා එන්නේ. එදා ඉන්දියාවට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික දුන්නා වගේම අද හම්බන්තොට තෙල් ටැංකි ටික චීනට දීලා දෙවැනි පියවර විදියට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකත් ඉන්දියාවට දෙන්න ලෑස්ති වෙන්නේ. මොකද්ද මේ ජාතික සම්පත් සුරකීම? මේ ජාතික සම්පත් සුරකීමද? ඔබතුමාලා කිව්වේ එදා රාජපක්ෂ පාලනේ වැරදි කරනකොට අඩුපාඩු සිද්ධ වෙනකොට ඔබතුමාලා කිව්වේ අපි ඒවා වෙනස් කරනවා, අපි ඒවා නතර කරනවා, නතර කළා යහ පාලනයක් ගේනවා කියලා. හැබැයි ඔබතුමාලා අද මොකද්ද කරන්නේ? අද එක පැත්තකින් බදු ගහලා ණය අරගෙන රටේ ජනතාව තව තවත් ආර්ථික වශයෙන් වලපල්ලට යවලා ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැරි වෙනකොට ඔබතුමාලා අන්තිමට යන්නේ ජාතික සම්පත් කුණුකොල්ලට විකුණන්න. ඒතර ආණ්ඩුවේම ඇමතිවරුන්ට අද එක එක ප්‍රකාශ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ සුදුයන් එකෙන් පැහැරගෙන යනකොට එක පැත්තකින් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා කියනවා ඒක ගැන මම හරි කනගාටුයි, ඒ ගැන මම දුක් වෙනවා, ඒක එහෙම කරලා තියෙන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. අනිත් පැත්තට එස්.පී. දිසානායක ඇමතිවරයා කියනවා ගැහුවා මදි, තව පහර දෙන්න ඕනේ. මේ ආණ්ඩුවේ ඇමතිවරු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා එහෙම කියද්දි ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා නෑ තවත් පහර දෙන්න ඕනි කියලා. අද ඇමතිවරුන්ටත් එක එක ප්‍රකාශ සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඇමතිවරුන්ට එක ඉලක්කයක් නෑ, අරමුණක් නෑ, ආණ්ඩුවට අරමුණක් නෑ. ඒක තමයි අද මේ අයාල යන්නේ. එනිසා මේ කරගත්ත දෙයින් ඔබතුමාලා රට ආණ්ඩුවක් විදිහට රට ඉස්සරහා නිර්වත් වුණා. ඒ විතරක් නෙමෙයි, බොරු යහපාලනේ මොකද්ද කියන එක මේ රටේ ජනතාව හරියට තේරුම් ගත්තා. ජනතාව මේකෙන් පීඩාවට පත් වෙන බව ඇත්ත. හැබැයි ජනතාව පීඩාවට පත් වෙන එක වග කියන්න ඕනේ වෘත්තීය සමිති නායකයෝද? වෘත්තීය සමිතිද? මෙතන වෘත්තීය සමිති නායකයෝ නෙමෙයි වග කියන්න ඕනේ ආණ්ඩුව. අද ජනතාව යම්කිසි පීඩාවකට පත් වුණා නම් ඒකේ වගකීම ගන්න ඕනේ ආණ්ඩුව. ආණ්ඩුව තමයි මේ ජාතික සම්පත් කුණකොල්ලට විකුණන්න හදන්නේ. එනිසා අවසාන වශයෙන් කියන්නේ මෙවැනි මර්ධනකාරී ක්‍රියාමාර්ග වලින් මෙවැනි ජාතික සම්පත් කුණකොල්ලට විකුණන්න හදනවා නම් ඔබතුමන්ලා ඒවා නතර කරන්න, මේ රටේ ජනතාවත් එක්ක වෘත්තීය සමිතිත් එක්ක අපි සූදානම් මේවා නතර කරන්න, අනිත් පැත්ත හරවන්න, ඔබතුමන්ලාගේ ওই උත්සාහය පරාද කරන්න අපි සූදානම් කියන එක අවධානය කරමින් මා නතර
වෙනවා. පාර්ලිමේන්තුව දිවාහාර සඳහා 1:30 දක්වා අපිට වුණා.